සමන්තා චක්කවාලේ සූ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පිනතුන් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි. අද දේශනාවේ දායකත්වය අරනායක පැහැණි පැද්දර පදිංචි M.L.W. කොස්වත්ත මහත්තයත් පවුලේ පින්නතුණු දායකත්වයේ දරලා තිබෙනවා. M.L.W. කොස්වත්ත මහත්මා ප්‍රදාන පින්නතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතේ හරීම අභාග්‍ය සම්පන්න විදියට ගෙවෙන එකක්. ඒක අසුභවාදී කමින්ම කියන එකක් නෙමෙයි. නමුත් සුභවාදී යයි ගත හැකි ගත යුතු මොකුත් ලෝකේ නැහැ. ජීවිතේ අතෘප්තිකරව අසහනකාරීව ගෙවෙන බවක් තමයි අපට තේරෙන්නේ, අපට දැනෙන්නේ. ඒ නිසායි අපි මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් උපරිම ප්‍රයෝජන ගන්නවා කියන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න අපි උත්සාහ කරනවා කියන එකයි. ඔය පින්නතුන්ලාගේ ජීවිතවල ලැබිච්ච ප්‍රතිලාභය ලෝකෙ දියුණුම රටක ඉපදිච්ච මිනිහෙකුටවත් නැහැ. ඉතින් අපට තියෙන මේ වාසනා ගුණය ධර්මයත් එක්ක ලැබිච්ච එකක්. ඇයි මේ අපි ඉස්සර ධර්මයේ තියෙනවනේ. මේ ධර්මයක් තියෙන එකේ, ධර්මය අනුව යෙදෙන්ට අවස්ථාව තියෙන එකේ, දුක නිමා කරගන්නට හරි පාරක් තියෙන එකේ අපි කොහොම හරි උත්සාහ කරන්න ඕනේ අවබෝධය කරා යන්න. එතකොට අවබෝධය කරා යන කෙනෙක් ඒකට අදාළව විමසා බලන කමක් ජීවිතේ තියෙන්න ඕන. දැන් මේ දේශනාවට මාතෘකාව විදිහට සිහි කරලා තියෙන පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීමින් මේ භවයේ ගමන් කරන්න සිද්ධ වෙලා තියෙන ආකාරය ගැන දේශනාවක් කරන්න කියලා. අපි මේ රැඳිලා ඉන්නේ භවයේ. එතකොට ආයෙත් මේ භවයේ රැඳිලා ඉන්නවා කියන්නේ ජරා මරණ දුක උරුමයි අපිට. අපි කවදාවත් මේ ජරා මරණ දුකින් ගැලවෙන්නේ නැහැ. භවයේ රැඳිලා ඉන්නේ. එතකොට අපි භවයේ රැඳිලා ඉන්නේ ඇයි? අපේ ඇතුලේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. අවිද්‍යාව නැසනකම් මේ භවයෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. අපි බලන්න ඕන දෙයක් තියෙනවා ජීවිතේ. ඒ මොකද්ද? ප්‍රතිපත්තියට එන්න කලින්ම අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් විමසලා බලන්න කලින්ම අපි බලන්න ඕන පින්වත්නි, මේ ගැට ගැහිලා, සසර ගැට ගැහිලා තියෙන්නේ කොහොමද කියන එක අපි හොඳට විමසලා බලන්න ඕන එක. මේ සංසාරේ ගැට ගැහිලා තියෙන්නේ කොහොමද කියන එක අපි විභාග කරලා බලන්න ඕන. මේ සාංශාරික ගැට ගැසීම සිද්ධ වෙන ආකාරය අපට හරියට බලා ගන්න බැරි වුණොත් පින්වත්නි, කවදාවත් සත්‍ය අවබෝධයට අදාළව විමසා ගන්න අපට පුළුවන් කමක් නැහැ. ඔයාලගේ ජීවිතේ මේ සසර ගැට ගැහිලා තියෙන විදිය බලන් පුරුදු වෙන්න. මේ සංසාරේ ගැට ගැහිලා තියෙන්නේ හේතුන්ගෙන් සහ ඒවායින් උපන් ඵල ධර්ම ඇතුලේ පවතින අවිද්‍යාසහගත දැක්මත් එක්ක තමයි මේ මුළු සසරක් හැදිලා තියෙන්නේ. මුළු සංසාරයක් නිර්මාණය වෙලා තියෙන්නේ එහෙමයි. අපි මූණ දෙන ළඟම ප්‍රශ්නේ මොකද්ද කියන්න බලන්න. අපි මූණ දෙන ආසන්නම ප්‍රශ්නේ මොකද්ද කියලා. අපි මූණ දෙන ආසන්නම ප්‍රශ්නේ තමයි මේ වයසට යන එක නවත්ත ගන්න බැරි එක, ලෙඩ වෙන එක නවත්ත ගන්න බැරි වෙන එක. ඊට පස්සේ මේ ජරාවට පත් වෙන එක නවත්ත ගන්න බැරි එක. මරණේ කල් දා ගන්න බැරි එක. ඕක නෙමෙයි අපි මුණ දෙන ලොකුම ළඟම ප්‍රශ්නේ. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ වයසට යන එක, ලෙඩ වෙන එක, ජරාවට පත් වෙන එක, මරණේ කල් දා ගන්න බැරි එක. ඒ කියන්නේ අද මරණේ මුණ ගැහුනොත් ඒක කොහොමද තවත් 4 මාසයක්වත් ටිකක් පහු කරගන්නේ? ඕක නෙමෙයිද ප්‍රශ්නේ? එහෙනම් අපි ඉස්සරහ තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. ඒ කියන්නේ අපි මුණ දෙන ලොකුම අද දවල්ට කෑම ගන්න කොහොමද කියලා හිතාගන්න බැරි මිනිස්සු මේ මහ පොළොවේ ඉන්න පුළුවා. ඒක පොඩි ප්‍රශ්නයක්. ඒක බත් මුලක් හම්බුනම විසඳෙනවා. අද දවල්ට බඩගින්න කියන එක ආහාර ගැනීමත් එක්කම ඉවර වෙනවනේ පින්වත්නි. ඒක සරලයි මිනිස්සු. එහෙනම් දරිද්‍රතාවය කියන එක, දිලිඳුකම කියන එකත් ප්‍රශ්නයක් තමයි. ඒවා ප්‍රශ්න නෙමෙයි, ප්‍රශ්න නොවෙනවා නෙමෙයි. නමුත් අපි තියෙන මූණ දෙන ලොකුම ප්‍රශ්නේ ජරාවට පත් වෙන එක, ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක නවත්ත ගන්න බැරි එක. ඒක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. හොඳයි, ওই ප්‍රශ්නේ විසඳ ගන්නවා නම් ලෝකේ මොනවද කරන්නේ? ලෝකේ කරන්නේ බෙහෙත් හදනවා. අලුත් අලුත් බෙහෙත් වර්ග තියෙනවා. ඒවත් හදා බලනවා, ඒවා පරීක්ෂණ කරනවා, නිරීක්ෂණ කරනවා, එක එක නිගමනවලට එළඹෙනවා. නොයේක් දේවල් අපි කරනවා ලෝකේ. ඒ නොයේක් දේවල් කරාට, ඒක එක දේවල් අපි කළාට පින්වත්නි අපට මොකද්ද වෙලා තියෙන්නේ? ඔයාලා කියන්න බලන අපිට ඇත්තට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. නිකන් ආයුෂ අඩු වෙලා වගේ දැනෙනවද? වැඩි වෙලා වගේ දැනෙනවද? අඩු වෙලා වගේ නෙත් දැනෙන්නේ. ඔයාලගේ සීයලා ආච්චිලාගේ ආයුෂ කොච්චර තිබ්බද? සමහර 100ක් හිටපු අය ඉන්නවා. බය නැතු ඉඳලා තියෙනවනේ මහත්තයා 100ක්. ඒ තිබ්බද? බෙහෙත් තිබ්බද? නෑනේ, මොකුත් ලොකු බෙහෙත් නෑ. රජේ බෙහෙත් ශාලා බොහොම අමාරු කාලේ. සමහරට අරන් යන්නේ ගමේ වෙද මහත්තයා ළඟට. සර්පෙක් කෑම අරන් යන්නේ ගමේ වෙද මහත්තයා ළඟට. අතප්පයක් කැඩුනම අරන් යන ගමේද බැරිම වුණොත් රජේ රෝහලකට අරන් යනවා. ඒ රජේ රෝහල්වල වුණත් අද වගේ එක ඇඳේ දෙන්න තුන් දෙනා හිටියද? හිටියේ නැහැ. එහෙනම් මේ ලෝකේ දියුණුයි ඒ අයි තියෙනවා. දැන් මේ කාලේ කියනවා කෘතිම බුද්ධිය. ඒ අයි කියන්නේ එකටනේ. ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන් කියන්නේ කෘතිම බුද්ධියටනේ. එතකොට ඒ එහෙම ඒ අයි දියුණුව තිබ්බට අර ජරා මරණ වල අඩුවක් තියෙනවද? ලෙඩ වෙන එක, වයසට යන එක, දිරණ එක, කැඩෙන එක, බිඳෙන එක, මරණය මොකක්වත් අඩුවක් තියෙනවද? වෙනසක් නැහැ. ඒ ප්‍රශ්නේ තව දුරටත් උග්‍ර වෙලයි තියෙන්නේ. එහෙනම් ඔගොල්ලෝ හිතනවද ඉස්සරහට තාක්ෂණයේ මීටත් වඩා අපිම හඳේම ගෙවල් හදාගත්තා කියලා? දැන් හඳගෙන හරි උනන්දු කාලයක්නේ. ඉස්සරහට ඒවි හඳේම ගේ හදන හඳේම ගෙවල්. නමුත් මේ ප්‍රශ්නේ විසඳන්න බෑනේ. අපි ඉස්සරහ තියෙන ලොකුම ප්‍රශ්නෙත් මේකම නං. ඒ කියන්නේ ඉච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ නේ. හිතන්නකෝ දැන් කෙනෙක් යුද්ධ කරනවා. දැන් ඇමරිකාවේ ජනාධිපතිතුමා හරි යුද්ධෙට මේ දවස්වල බර වෙලා ඉන්නේ. එයා ලෙඩ වුණොත් එයාට යුද්ධ කරන එකද ඔළුවට එන්නේ, ජීවිතේ පවත්වන එකද ඔළුවට එන්නේ? ජීවිතේ පවත්වන එකනේ ඔළුවට එන්නේ. එයා මාරාන්තික වුණොත් යුද්ධෙ වැඩක් නැහැ නේ එයාට. එයා බලන්නේ මගේ පණ ගැට ගහගන්නේ කොහොමද කියලා නේ. එහෙනම් ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ යුද්ධ නෙමෙයි. ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ මගේ පණ ගැට ගහගන්නේ කොහොමද? මං කොහොමද මගේ පණ කෙන්ද ගැට ගහගන්නේ කියන එකයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ පණ ගැට ගහලා තියෙන එක තියෙන යාන්තමින් අඩු ආයු අපේක්ෂාවක් ඇතුලේ නම් ඒක එන්නේ නැ අඩු වෙලා නම් ඔයාලා හිතනවද මේ විදියට AI දියුණු වුණාට, මේ තාක්ෂණික මේවලම් ගැන කතා කළාට, සුපිරි පරිගණක පද්ධති ගැන කතා කළාට, හරිද, තාක්ෂණික මේවලම් හරහා සන්නිවේදන හැකියාව ගැන කතා කළාට, තොරතුරු ගවේෂණයේ ඇතුළේ මේ චන්ද්‍රිකා තාක්ෂණයේ අරවා මේවා ගැන කතා කළාට, යාන වාහන ගැන කතා කළාට, වේගවත් ගමන් බිමන් ගැන කතා කළාට, මේ මොනවා ගැන කතා කළත් අපි අර මූණ දෙන මූලික ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මූලික ප්‍රශ්නේ ලෙඩ වෙන එක, වයසට යන එක, දිරණ එක, ජරාවට පත් වෙන එක, මරණය. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ කියන එකේ සම්භවය ඊයේත් එහෙමයි අදත් එහෙමයි මේ විදිහට බලනකොට තේරෙනවා හෙටත් එහෙමයි තුන් කාලෙම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ නම් පින්වත්නි අඩුවක් නැණි අඩුවක් නැහැ හරි එනම් ඔයාලට දැන් පේන්න ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා ඔයාලට දැන් ඔයාලට ලොකුම ප්‍රශ්න මොනවද නිකන් අහුලලා බලන්න මොනවද තියෙන්නේ කියලා දරුවට උගන්වන්නේ කොහොමද ඔන්න ලොකු ප්‍රශ්නේ දරුවා නැතුව ඉන්නේ කොහොමද ඔන්න ප්‍රශ්න අපිට තියෙන ඔයා මලුත් මං ඉන්නේ කොහොමද ඔන්න අපිට තියෙන ප්‍රශ්නේ දාඩිය දානකොට මොකද කරන්නේ ඔන්න ඕවා අපිට තියෙන ප්‍රශ්න ෆෑන් එකක් හයි කරනවද AC එකක් හයි කරනවද ඔයක පොඩි ප්‍රශ්න තමයි අපේ ලොකු ප්‍රශ්න ඒවා ලොකු ප්‍රශ්න කරගෙන මිනිස්සු දුවනවා ලෝකේ අද දවල්ට කන්නේ කොහොමද ඊයේත් පරිප්පු කෑවනම් අද පරිප්පු කන්නේ කොහොමද ඊයේත් පොල් සම්බෝල හදලා තිබ්බ උදේත් හදලා තිබ්බ දවල්ට එහෙම හදන්නේ හැදුවොත් බලා ගන්න ඕවා තමයි අපිට ප්‍රශ්න නමුත් ඔය එකක්වත් ප්‍රශ්න විදියට දකින්නේ නැතුව ඔය පින්නතුන්ලා දකින්න ප්‍රශ්නේ මොකද්ද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ මා ඉදිරියේ පවතින බැරෑරුම්ම ප්‍රශ්නය බරපතලම ප්‍රශ්නේ ඕක දරුවන්ට පවා උගන්වන්න පොඩි කාලේ මේක ලොකු වුණාන් පස්සේ යන්නේ නැහැ ඔළුවට දරුවෙක් වැඩිහිටියෙක් වුණාට පස්සේ කිව්වට කම බැරන්නේ පොඩි කාලේ ඉඳලා දෙන්න පුතේ ඔයා දන්නවද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා දන්නවද පුතේ? දන්නේ නැහැ. වයසට යන එක නවත්ත ගන්න බැරි එක. මේ බලන්න මන් දිහා මමත් ඔයා වගේ මේ පොඩි ළමයෙකුට කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. පුංචි පොඩි අයට කියන ක්‍රමයක් තියෙනවා. ඔයා වගේම කාලයක් අම්මටත් තිබ්බා පුතේ. අම්මට වගේම කාලයක් ආච්චිටත් තිබ්බා. ආච්චි දිහා බලන්න. ආච්චිගේ කොණ්ඩේ ඉදිලා අම්මිගේ කොණ්ඩේ ඉදිලා නැහැ තාම. ඔයා දන්නවද අම්මගේ කොණ්ඩෙත් ළඟදී ඔය ආච්චිගේ කොණ්ඩේ වගේ වෙනවා අම්මගේ හැම තාච්චිගේ වගේ වෙනවා අම්මගේ කටත් ආච්චිගේ වගේ වෙනවා බලන්න ආච්චිගේ කටේ දත් අඩුයි අම්මටත් ඕම වෙනවා ඔයා දන්නවද ඔයත් දවසක අම්මා වගේ වෙනවා ඔයත් දවසක ආච්චි වගේ වෙනවා ඔයත් දවසක අම්මා වගේ වෙනකොට ආච්චි වගේ වෙනකොට ඔයාට පුතේ හිට ගන්න බෑ කෑම කෑවහම ඒව දිරවන්නේ පොඩි සෙම කෑ සෙමවලට උත්සන්න වෙන කෑමක් කෑවත් සෙම ඇවිසිල යනවා. ඔයා අද හොඳට හයියට දුවලා පැනලා නටලා කරලා සෙල්ලම් කරලා හිටියට පුතේ ළඟදී ඔයාටත් මේ වගේ කයක් හම්බ වෙනවා. ඒ නිසා පුතේ මේ ලෙඩ වෙන කයක් ඔයාට තියෙන්නේ. දිරණ කයක් ඔයාට තියෙන්නේ. ජීවිත ක්‍රමානුකූලව මිය යන කයක් ඔයාට තියෙන්නේ. ඉපදිච්ච දවසේ ඉඳලම පුතේ ඔයාටයි අම්මටයි ආච්චිටයි තාත්තටයි ඔක්කොටෝම වෙලා තියෙන්නේ මරණේ පැත්තට ක්‍රමානුකූලව පියවරින් පියවරට යන්නයි ජීවිතේ පැත්තට යන්න නෙමෙයි අපිට සිද්ධ වෙලා තියෙන මොන පැත්තට යන්නද මරණේ පැත්තට යන්නයි ඒ නිසා පුතේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන්ගෙන් ඔයත් නිදහස් නැහැ අම්මත් නිදහස් නෑ තාත්තත් නිදහස් නෑ ආච්චිත් නිදහස් නෑ සීයත් නිදහස් නෑ ලෝකෙ කවුරුත් නිදහස් නෑ පුතේ ඒ වුණාට පුතේ දන්නවද බලන්න පොඩි ළමයෙකුට කියන රටාව ඒ වුණාට දන්නවද මේ ලෝකෙ පහළ වුණා බුදුරජාණන් වහන්සේ නමක් අන්නේ යාට සද්දා උපදිනවා ලොකු කාලේ සද්දාව නැන්නේ මේකනේ Facebook එකේ විකාර ලියනවා ගරහනවා බුදුරජාණන් වහන්සේට ගරහනවා ධර්මයට ගරහනවා මම කියන්නේ මේ සමහර සංඝයාට නම් ගැර ඒ කියන්නේ ගරහණ එක සාධාරණීකරණය කරන්න පුළුවන් කියලා හිතනවා මිනිස්සු කවදාවත් ගරහන්න ඉපා සංඝයාට බුදුරජාණන් වහන්සේට ගරහන්නේ කොහොමද සමහර අය ඉන්නවනේ බුදුරජාණන් වහන්සේට ගරහන අය මේ පැවිද්දෝ ඉන්නවනේ බුදුරජාණන් වහන්සේට ගරහන අය කතා කරන්නේ බුදුන් කියලා එයාගේ නිකන් වැඩිමහල් සහෝදරයා වගේ බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ. සමහර අය ඉන්නවා එයා බුදුරජාණන් වහන්සේ ගෙත් එයා වැඩිමහල් සහෝදරයා වගේ එයා කතා කරන්නේ. බුදුන් කියලා කතා කවදාවත් ශාස්ත්‍රු ගෞරවේ නැහැ නේද? ඒ පවුලට යಾದින්නේ. බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් සරණ ගිය මිනිහෙක් ඉන්න දෙවියෙක්වත් ඒ මිනිහා දිහා නම් හැදලා බලන්නේ. ඔයාලට දෙවියන්ගේ ආශිර්වාදේ ඕනනම් පූජා වට්ටිය අරන් 8-4 වටේට කැරකෙන්න එපා. හොඳට සද්ධාව හදාගන්න. සිහිය උපදවා ගන්න. වීරිය කරන්න ධර්මය ඇතුළේ. මොකක් ඇතුළේද වීරිය කරන්න ඕන? ධර්මය ඇතුළේ. හොඳට ධර්මය ඇතුළේ වීරිය කරන්න. සතර සතිපට්ඨානෙම ජීවිතේ බලන්න. හැම වෙලාවකම අරමුණු එන හම්බෙන්නේ අපිට. අරමුණු හම්බෙන්නේ කොහෙන්ද? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින්. ඒ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් අරමුණු මුණ ගැහෙනකොට ඔයාලා ඔයාලගේ ජීවිතයේ අරමුණු ටික ගන්නකොට ඒ අරමුණු ගන්න තැන හොඳට සිහිය එළඹ ගන්න. අපි කියන්නේ එළඹ සිටි සිහිය කියලා. හොඳට සිහිය එළවා ගන්න. ඒ සිහිය එළවාගෙන වාසය කිරීම පුරුදු කරගන්න. ඒ වගේම මේ ලෝකයේ ඉස්සරහා එරෙහිවාදිකම් තියාගන්න එපා. ලෝකයේ ඉස්සරහා එරෙහිවාදිකම් තියාගන්න එපා. හැම වෙලාවකම පුරුදු වෙන්න ජීවිතේ. තමන්ගේ විනය තියාගන්න. ලෝකයට එරෙහිව නෙමෙයි, ඒ කියන්නේ විනය කියලා මෙතන අදහස් කරන්නේ මොකක්ද දන්නවද? අවිද්‍යාව හෝ දෝමනස්සය, අවිජ්ජා දෝමනස්සං කියලා කියන්නේ. අවිජ්ජා දෝමනස්ස කියන දෙක ඇති නොවන විදියට ලෝකේ පාවිච්චි කරන්න. අවිජ්ජා දෝමනස්ස, ඕකටම තමයි ඇලීම් ගැටීම් කියන්නේ. ඒ කියන්නේ අධික ඇලීමකින් හෝ ගැටීමකින් හෝ තොරව ලෝකේ පාවිච්චි කරන්න පුරුදු වෙන්න. ලෝකේ පාවිච්චි කරන්න පුරුදු වෙන්න. එතකොට එහෙම පුරුද්දක් තිබ්බොත් එයාට වරදින්නේ නැහැ කවදාවත්. එයාගේ ජීවිතේ කිසිදාක වරදින්නේ නැහැ පින්වත්නි. එතකොට අපේ ජීවිතවල මේ වයසට යන එක, ලෙඩ වෙන එක, මරණය, මේක අපි ඉස්සරහා තියෙන ලොකුම ලොකු ප්‍රශ්නේ නං. මේක නම් අපි ඉස්සරහා තියෙන ලොකුම බරපතල ප්‍රශ්නය. අපි ධර්මයෙන් අහන්න ඕන. ධර්මයේ ඉස්සරහින් තියාගෙන අහන්න ඕනේ, ඇයි මෙහෙම ප්‍රශ්නයක් හැදිලා තියෙන්නේ? මේක අම්මා හදපු, තාත්තා හදපු, ආණ්ඩුව හදපු, දරුවෝ හදපු, ලෝකය හදපු එකක් නෙමෙයි නං. මේ කොහොමද හැදි උනේ? දෙවියෝ හදපු එකක්ද මේ தත්තේ? නෑ. ඇයි දෙවියෝ තමාරු ඇట్లా ඉන්නේ? දෙවියොත් මේ தත්ත්වය ඇති උනේ මොකක් නිසාද? දැන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන සරලව කියන්න කියලා තියෙන නිසා මම මෙහෙම කියන්නේ. මට කියන්න, මේ ප්‍රශ්නේ, මේ ජරාවට පත් වෙන එක, වායසට යන්නේ, මේක ලොකුම ප්‍රශ්නේ, මේක විසඳිලා නැහැ නේ. තාක්ෂණයේ මෙච්චර දියුණුණාට, ලෝකයේ මෙච්චර දියුණුවක් තිබ්බට ලෝකයා මේ ප්‍රශ්නේ විසඳාගෙන නැහැ. එහෙනම් ජරාවට පත් වෙන එක, වායසට යන එක, ලෙඩ වෙන එක, මැරෙන එක ලොකුම ප්‍රශ්නය නං. මේ ප්‍රශ්නය පින්වත්නි කොහොමද හැදුනේ කියන්න බලන්න. හේතුඵල ධමයෙන් හැදිච්ච එකක්. ඒ හේතුඵල ධමයට අනුව මේ ප්‍රශ්නේ හැදිලා තින්නේ ජාතිපච්චය ජරා මරණ. අන්න හේතුඵල ධමයට අනුව බලනකොට මොකක් නිසාද මේක ඇඳිලා තින්නේ? ජාතිය නිසායි. මොකක් නිසාද? ජාතිය නිසා. එතකොට ජාතිය කියන්නේ මොකද්ද? ජාතිය කියන්නේ ඉපදීම කියන එකට. ජාතිය කියන්නේ මොකටද? ඉපදීම කියන එකට. එතකොට ඉපදීමේ පවතිනවා විවිධත්වයක්. නියතියක් නැහැ. ස්ථීරව මේ විදියට මා ඉපදිලා ආය මනුස්ස ලෝකෙන් මැරිලා ආය අම්මා කෙනෙක්ගෙම ගර්භාෂයකට එනවා කියලා එකක් නැහැ. උපදින අය සමහර අය උපදින්නේ ගර්භාෂවල, සමහර අය ගර්භාෂවල උපදිනවා. එතකොට ගොඩාක් සතු ගර්භාෂවල උපදිනවා. ක්ෂීරපායි සතු ගර්භාෂවලනේ උපදින්නේ. ගර්භාෂවල උපදිනවා. එතකොට ගර්භාෂය කියන්නේ මේ මල්ලක් ඇතුලේ තමයි හැදෙන්නේ. විඥානේ පිහිටන්නේ ගැබේ. ගර්භාෂයේ. සමහර සත්තු ඉන්නවා බිත්තර ඇතුලේ තමයි යාළගේ ප්‍රතිසන්දි විඥානේ බැහැගන්නේ. ඒ කියන්නේ යාගේ විඥානේ බැහැ ගන්නවා බිත්තරයකට. ඉස්සරහට ඔයාලටත් එහෙම වෙන්න පුළුවන්. දැන් කුකුල්ලු ඉන්නේ බිත්තරයක් ඇතුලේ උපදින්නේ. කිකිලියකගේ කුසේ බිත්තරයක් ඇතුලේ ඔයාලගේ ජීවිතේ ලියවෙන්න බැරිද? පුළුවන්. කිකිලියක්ගේ කුසේ උපදින්න පුළුවන්. එහෙනම් අපේ විඥානයේ බිත්තරයක් ඇතුලේ පැලවෙන්න බැරිද? පුළුවන්ක අභිමානී කියලා එකක් නැහැ මේ බොරුවක් පින්නත්නි මම මෙහෙම කෙනෙක් මං ඉගෙන ගත්ත කෙනෙක් මං උගත් කෙනෙක් මං බුද්ධිමත් කෙනෙක් මට ධනිය තියෙනවා මට බෑ විතරයක් ඇතුළට යන්න කියලා එකක් නැහැ ඒක හේතුඵල ධර්මයට අනුව වෙන දෙයක් තවත් සමහර සත්තු ඉන්නවා කුණු ගොඩවල් වල එහෙම උපදිනවා කොළ රොඩු ගොඩවල් වල කුණු ගොඩවල් ඔය අතර ඉන්නවා ලෝකයා පිළිගන්නේ නැති සත්තු කොටසක් ලෝකෙ පිළිගන්නේ නැති සත්ව කොටාසයක් ඉන්නවා. ඒ සත්ව කොට්ටාසයට අපි කියන්නේ ඕපපාතික සත්තු කියලා. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික. සමහර සත්තු ඉන්නවා ඕපපාතිකව තමයි උපදී. එතකොට ඒ ඕපපාතික උපදින අය ඒගොල්ලෝ මේ මෞකුසක උපදිනවා වගේ නෙමෙයි. දැන් නිරේ සත්වයක උපදින්නේ කොහමද? ඕපපාතික. ඒක එන ඕපපාතික සතු පහළ වෙන එකයි වෙන්නේ. කර්මයට අදාළව පහළ වෙනවා. දැන් නිරේ සමහර නිරසත්තු ඉන්න පහළ වෙනකොට මේ විදියටමයි පහළ වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ භික්ෂුවක් නිරේට යනවා කියලා. ඒ නිරේට යනකොට එයාගේ ස්වභාවය ඒ අන්තිම වශයෙන් එයාගේ තිබුණු කයේ ගතේ ස්වභාවය තමයි නිරේට යනකොට තියෙන්නේ. ඒක මේ සම්පූර්ණයෙන් මේ හැම මස්ලේන හර ඇට මිදුළු වලින් හැදිච්ච කයක් නෙමෙයි. ඒක ඉබේ පහළ වෙන්නේ. ඒ ඉබේ පහළ වුණාට දුකේ නම් අඩුවක් නැහැ. ඉබේ පහළ වුණා කියලා දුක නම් කවදාවත් අඩු වෙන්නේ නැහැ. ඇයි බලන්නකෝ පින්නත් මේ හීනයක් පේනකොට ඔයාලට හීන පේනව නේද? හීන පේනකොට ඒක ඒ හීන පේන එක නවත්ත ගන්න පුළුවන්ද? හීනයක් සාමාන්‍ය මිනිහෙකුට පේනකොට ඒ පේන හීනේ නවත්ත ගන්න බෑනේ. දැන් හීනෙන් පේනවා මේ සතුරු ආක්‍රමණය. ඒක ඇත්තම වගේනේ දැනෙන්නේ. අවදි වුණාට පස්සේනේ තේරෙන්නේ අනේ මේ දැකලා තියෙන හීනයක් නේ කියලා. ඒතර හීනේ පේනකොට හීනේ ඇතුලේ ඇත්තම විදියට තමයි ඒක Tamanට ප්‍රකට වෙන්නේ නේ. අන්න ඒ වගේ පින්නොත් නේ සමහර ඕපපාතික සත්තුන්ගේ කතා ඇතුලේ දුක ඒ විදියටම විඳිනවා. දුකේ කිසිම අඩුවක් නැහැ. ඒතර මේ සත්‍යය උපදිනකොට විවිධ විදියට උපදිනවා. සමහර අය උපදිනවා ගර්භාෂවල සමහර අය උපදිනවා බිත්තරවල සමහර අය කුණු රොඩු ගොඩවල් වල උපදිනවා සමහර පණු වර්ග හිම සමහර අය ඕපපාතික උපදිනවා දුකේ අඩුවක් නැහැ කොහොම ඉපදුනත් දුකේ අඩුවක් නැහැ ඒ එතුමුට ඒ උපදින උපදින තැන අනුව තමයි අර ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසයන් තීරණය වෙන්නේ සමහර දැන් අපි තුන්ක බල්ලෙක් විදියට උපදිනවා. එතකොට ආයුෂ තියෙන්නේ සාමාන්‍යයෙන් 8ක් 10ක් 12ක්. සමහර ඉන්නවා මේ ওই කුණු ගොඩවල් වල උපදින සත්තු ඉන්නවා. සමහර සත්තුන්ගේ ජීවිත දවස් 3යි. දවස් 3කින් ජීවිතය අතහැරිනවා. මනුස්ස ලෝකෙ ඉපදිනවා. ගර්භාෂයක අවුරුදු 75යි. නමුත් ඒ 75 ඇතුළත අපි කොහොමද හිතන්නේ? මම මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් මෙහි මට ඕන විදියට වැඩ කෙරෙන්න ඕන මේ අවුරුදු 75ක් වගේ පොඩි කාලයකට මේ තීරණය කරලා ආපු ගමනකුත් නෙමෙයි කර්මී විසින් උපද්දවපු කර්මී විසින් පවතින කර්මී නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන අධිපති බව කර්මී තියාගෙන අධිපති බව මොකේද තියෙන්නේ කර්මී ඒතොර කර්මී අධිපති බව තියාගෙන සමහර මිනිසුන්ගේ ජීවිතය දිහා බලන්න පින්වත්නි එයා පාලනය කරගෙන ඉන්නේ ගෙදර. බලනකො සමහර ගෙවල් වල මහත්තුරු ඉන්නවා. පාලනය කරගෙන ඉන්නේ ගෙදර. මෙහෙ මට ඕන විදියටයි වැඩ කෙරෙන්න ඕන. මෙහෙ ඕන ඕන විදියට වැඩ කරන්න බෑ කියලා නිකන් අධිපති බව පතුරවගෙන අනේ පින්වත්නි ලෝකේ කොහොමද එහෙම පාලනය කරන්නේ? පින්වත්නි ඔගොල්ලෝ ධාර පටිච්ච සමුප්පාදයේ දන්නවා නම් ඔයාලා කවදාවත් බිරිඳවත් පාලනය කරන්න යන්නේ ස්වාමියාවත් පාලනය කරන්න යන්නේ දරුවවත් පාලනය කරන්න යන්නේ යුතුකම් ටික කරලා වගකීම් ටික කරලා යා හැමීට ඇඟ අයින් කරගන්නවා එයාට උවමනාව තියෙන්නේ තවත් මේ ලෝකෙට නැවිත් සදාතනිකව සංසිඳෙන්නට එයාට ඕන එයාට වෙන දෙයකට නෙමෙයි උවමනාව තියෙන්නේ එයාට උවමනාව තියෙන්නේ සදාතනිකව සංසිඳෙන්නට පින්වත් සංසිඳීම යාගේ අර්ථය ඉතින් පින්වත්නි මේ විදියට ජීවිතේ බලනකොට ඔයාලට තේරේවි ඔයාලට දැනේවි ඔයාලට පෙනේවි එහෙනම් මේ ජරා මරණ දුක තීරණය වෙන්නේ ඒ ඒ උපදින උපදින තැනට සාපේක්ෂව. සමහර අයට මරණයේ දවස් දෙකිනුත් හම්බ වෙනවා. සමහර අයට අවුරුදු 12කිනුත් හම්බ වෙනවා. සමහර අයට අවුරුදු 20කිනුත් හම්බ වෙනවා. සමහරට මේ මනුස්ස ලෝකෙ ඉපදුනොත් අවුරුදු 75කිනුත් හම්බ වෙනවා. හැබැයි උපරිම කාලේ උපරිම කාලේ දැන් මේ විදියට සත්‍යෙ උපදින්නේ ඇයි? ওই જાතියනේ. මොකක් නිසාද උපදින්නේ? භවපච්චයා ජාති විපාක පිණිස කර්ම රැස්වීම නිසා ඉපදිලා තියෙන්නේ. මොකක් නිසාද ඉපදිලා තියෙන්නේ? විපාක පිණිස කර්ම රැස් වෙලා නිසා ඉපදිලා තියෙන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. එතකොට විපාක පිණිස කර්ම රැස් නොවුන් නැත්තම් විපාක පිණිස කර්ම රැස්ුන් නැත්තම් එයා කවදාවත් උපදින්නේ නැහැ. යම් කෙනෙක් උපදින්නේ විපාක පිණිස කර්ම රැස්වීමෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා යම් කෙනෙක් උපදින්නේ භවපච්චයා ජාති විපාක පිණිස කර්ම රැස්වීම නිසායි. ඒ කියන්නේ දැන් යම් කෙනෙක්ගේ උපදින්න අදාළ ශක්තිය මොකද්ද? කර්මය. යම් කෙනෙක්ගේ උපදින්න බලපාන ප්‍රධාන ශක්තිය තමයි කර්මය. අපි මේ අපිට ඕන විදිහට පාලනය කරන්න හැදුවාට පින්වත් කවදාවත් ඒක අපිට ඕන විදිහට පාලනය කරන්න බෑ. කාටවත් අපිට ඕන විදිහට මේක පාලනය කරන්න බෑ. මේක පින්වත් අපි හිතුවේ නැති වුණාට මේක ඇතුලේ හරි අද්භූත දෙයක් ඇසිරෙනවා. ඒ කර්මය. එතකොට විපාක පිණිස කර්ම රැස් වෙච්ච නිසා තමයි ඉපදිලා තියෙන්නේ. ඉපදිච්ච නිසා තමයි ජරා මරණ දුක තීරණය වෙලා තියෙන්නේ. දෙවියෝ හදලා නැහැ. අම්මා හදලා නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා එක වෛර කරනවා. ඒගොල්ලෝ හිතනවා මේගොල්ලෝ තමයි මේ ප්‍රශ්නේ හැදුවේ කියලා. දැන් මට මීයේ පෙරේද එක නෝනා කෙනෙක් කතා කරලා කිව්වා එයාගේ දරුවෝ කල්පනා කරනවලු ඒගොල්ලන්ගේ ජීවිතේ බිඳ වැටෙන්න අම්මා වග කියන්න ඕන කියලා. අම්මා වග කියන්න ඕනේ. ඇයි? අම්මා ධර්මයේ දීලා නැන්නේ. ධර්මයක් දුන්නා නම් ඇත්තටම අම්මා දරුවා හිතනවා මේක අපේ අම්මගේ ප්‍රශ්නයක්වත් තාත්තගේ ප්‍රශ්නයක්වත් පවුලේ ප්‍රශ්නයක්වත් කාගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ අපි තුල රැස්විච්ච කර්මී ප්‍රශ්නයක් කියලා. එතකොට මේ ඒ ඒ තැන විපාක පිණිස කර්ම රැස්වීමේ කර්ම ශක්තියට සාපේක්ෂව තමයි බිත්තර ඇතුළේද ගර්භාෂයක් ඇතුළේද කුණු ගොඩකද ඕපපාතිකවද උපදින්නේ කියලා තීරණය කරන්නේ. ඒකනේ මිනිස්සු කරන කර්මී දිහා බලන්නේ. අපි කියන්නේ ඔහොම වැඩ කරන්න එපා, උඹ නිරේටයයි. අනේ ඔයා ඔය හිතන විදියට වැඩ කරන විදියට ඔයා නම් දෙවියවරු අතර උපදී. එහෙනම් එයා තුල රැස් වෙන කර්මයට අදාළව තමයි කෙනෙක්ගේ උපත තීරණය වෙන්නේ කොහෙද කියලා අපි තීරණය කරන්නේ. එයාගේ කර්මයට අදාළව තීරණය කරන්නේ. එතකොට දැන් මට කියන්න ඕලා, දැන් මම කියපිට කියන්න ඕන. එතකොට විපාක පිටස කර්ම රැස් වෙච්ච නිසා මොකද්ද වෙන්නේ? උපදිනවා. ඉපදුනාට පස්සේ ඒකට සාපේක්ෂව ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස තීරණේ වෙනවා. එතකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මොකක් නිසාද පැනවිලා තින්නේ? ඉපදිච්ච නිසා. ඉපදින්නේ මොකක් නිසාද? කර්ම රැස්වෙච්ච නිසා, විපාක වෙනස කර්ම රැස්වෙච්ච නිසා. හොඳයි මට කියන්න. එතකොට දැන් මේක අපේ අම්මා කරපු, තාත්තා කරපු, ආණ්ඩුව කරපු, කවුරක් කරපු, දෙවියෝ කරපු ප්‍රශ්නයක් නෙමෙයි. තම ඒ කර්ම රැස් කරේ තමන්නේ. ඒ කියන්නේ මං කර මම රැස් කරපු කර්මයට දරුව විඳවන්නේ නැහැ. දරුව රැස් කරපු කර්මයට අම්මා විඳවන්නේ. එයා තමන්ගේ කර්මයේ උරුමය තමන්ටයි තියෙන්නේ. ඒක ලෝකේ ධර්මයක්. තමන් රැස් කරපු කර්මයේ උරුමය තියෙන්නේ කාටද? තමන්ට. ඒක ඒක ලෝකේ කාටවත් තියෙන එකක් නෙමෙයි. එතන මේ විපාක පිණිස යම් තැනක කර්ම රැස් වෙන්නේ. විපාක පිණිස යම් තැනක කර්ම රැස් වෙන්නේ. හොඳ සීයෙන් අහන්න ඕනේ. දැන් මං ආයෙ අහුවාම කියා ගන්න බැරි වුණොත්. විපාක පිණිස යම් තැනක කර්ම රැස් වෙන්නේ මොකක් නිසාද? උපාදාන පත්‍ය භව. මේ සිත බැඳුනාමයි කර්ම රැස් වෙන්නේ. අපේ මේ හිත තියෙන්නේ. මේ සිත බැඳිච්ච තැන්වල කර්ම රැස් වෙන්නේ. ඒතර බැඳින්නේ ගතින් නෙමෙයිනේ. කෙනෙක් බැඳෙන්නේ සිතින්. අපි බැඳෙන්නේ කොහොමද පින්වත්නි? සිතින්. එතකොට සිතින් බැඳුනාම තමයි පින්වත්නි අපි තුල කර්ම රැස් වෙන්නේ. හොඳට බලන්න නොබැඳිච්ච ඒවා අපිට අතහැරෙනවද නැද්ද? අතහැරෙනවා. දැන් ඔයාලා මේ මේසෙට බැඳින්නේ මේ මේස කොච්චර වටිනා එකක් වුණත් ඔයාලා මේ බණ හද්දි මේ මේසෙ පේන්නේ නැද්ද ඔයාලට? පේනවා. මේකට බැඳින්නේ නැහැ. එතකොට ඔයාලා ගෙදර අරන් යන්න හිතෙන්නේ නැහැ. අර මේසෙ හොඳට තියෙනවද දන්නේ නැහැ නේද කියලා ඔයාලට ගෙදර ගිහින් මේ ප්‍රඥා නාලිකාවට කෝල් කරලා අහන්න හිතෙන්නේ නැහැ. නම් මේක දකින්නවා. බැඳින්නේ නැහැ. මේක දැක්කාම දැක්ක තැනම ඔයාලට මේ මේසෙ අතහැරිලා යනවා. මේක දැක්ක තැනම ඔයාලට අතෑරලන. එහෙනම් ලෝකේ දැක්ක තැනම අතෑරලා අතෑරින්නේ නොබැඳිච්ච ඒවා විතරයි. බැඳුනොත් බැඳිච්ච තැන්වල කර්ම රැස් වෙනවා. සිතින් බැඳින එකට අපි කියනවා මොකද්ද? උපාදානය. බැඳින එකට මොකද්ද කියන්නේ? උපාදානය. ඒ බැඳිනකොට බැඳීමේ හතර පැත්තක් තියෙනවා. කාමෝපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. කාම උපාදාන කියන්නේ මේ කැමැත්ත පදනම් කරගෙන බැඳිනවා. මිනිස්සු කැමැත්ත පදනම් කරගෙන බැඳිනවා. මමයෙනින් බැඳිනවා. ඔක මගේ කියලා බැඳිනවා. දිට්ටි උපාදාන. එහෙම මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කියන අදහස ඇතුලේ බැඳිනවා. ඒ අදහස ඇතුලේ බැඳිනවා. අත්තවාද උපාදාන. මමත් ඉන්නවා මගේ කියන ඒවත් තියෙනවා. ඒ නිසා මේ ලෝකෙ මට පාලනය කළ හැක කියන අදහස ඇතුලේ බැඳෙනවා. කැමැත්තෙන් බැඳෙනවා. මගේ කියලා බැඳෙනවා. මගේ වසඟේ පවත්වන්න කියලා හිතාගෙන යා බැඳෙනවා. ඒක ඇතුලේම මමත් ඉන්න මගේ කියන අයත් ඉන්නවා. ඒ නිසා මට ඕන විදිහට මේක පාලනය කළ යුතුයි කියලාත් බැඳෙනවා සිත. කොහොමද බැඳෙන්නේ? කැමැත්තෙන් බැඳෙනවා. මගේ කියලා බැඳෙනවා. මගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන බැඳෙනවා. මමත් ඉන්නවා මගේ කියන අයත් ඉන්නවා. ඒ නිසා මට ඕන විදිහට මම මේක පාලනය කරන්න ඕන කියලා හිතාන බැඳෙනවා. ආයෙත් කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. මගේ කියලා බැඳෙනවා. මට ඕන විදිහට පාලනය කරන්න ඕන කියලා බැඳෙනවා. මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමට ලෝකේ අල්ලගෙන ඒ නිසා මම මේක පාලනය කරන්න ඕන. වෙන දෙයක් නිසා නෙමෙයි. මමත් ඉන්නවා මගේ දරුවත් ඉන්නවා. ඒ නිසා මගේ දරුවාට ඉඩම් තියෙන්න ඕන, කුඹුරු තියෙන්න ඕන, ගෙවල් තියෙන්න ඕන, දොරවල් තියෙන්න ඕන, මගේ යුතුකම් ඒවා. ඒ නිසා මම මේවා පාලනය කරන්න ඕන. එක මිනිහෙකුට මේ පැත්තේ පස්පා ගන්න දෙන්නේ නැහැ. මේ බලන්න අපිට මේවට ඔප්පු තිරප්පු තියෙනවා. මේවට තියෙනවා අපි මේ බලන්න අපේ ඉඩකඩම් දෙස. මේවා මේ අවුරුදු ගාණක් පරම්පරා භුක්ති අපේ අරවා මේවා කියලා කොස්ගස් වලට, පොල් ගස් වලට එක්ක හැපි හැපි වැටවල් ගගා රණ්ඩු එවි බැඳිලා යනවා. ඔය විදිහට බැඳිනකොට මොකද වෙන්නේ? එයාගේ සිත බැඳෙනකොට බව කර්ම රැස් වෙනවා. ඒ රණ්ඩු වෙන්න වෙනවනේ. දැන් හිතන්න කොස් ගස් වලට බැඳුනම වැටෙයිනේ, වැට මැටමයි මේ තියෙනකොට ඒක එහාට දයිති මෙහාට දයිති කියලා හිතා ගන්න බැරුව බැඳෙනවා කොස් ගහට. කොස් ගහට ඇල්ලිලා වාසය කරනවා. එහා පැත්තට කොස් ගෙඩියක් වැටුණාත් බලාන ඉන්නේ. ඊට පස්සේ මොකද කරේ? හරිය අවදිකමින් ඉන්න ඕනේ සිතින්. කර්ම රැස්නේ සිතින්නේ. ඊට පස්සේ හරි හෝදිසි කරනවා. වචන දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විවාද, තුවන් තුවන් පේ ශුන්‍ය මුසාවාද, ඔය තමයි ඉතින් කර්ම. දඬුම් ගුරු ගන්න හිතනවා, අවි ආයුධ ගන්න හිතනවා, රණ්ඩු වෙන්න හිතනවා, මේවා පරම්පරාවෙන් අපිට කියලා මනින්න හිතනවා. ඊට පස්සේ ඒ පැත්තට මොනවා හරි කොස් ගෙඩියක් වැටුණත් ඒ කොස් ගෙඩිය පදනම් කරගෙන මරා ගන්න හිතෙනවා බැඳිච්ච නිසා. මේ බලන්න සමහර එක එක පොල් ගෙඩියක් නිසා මිනි මරපු කතා තියෙනවා ලෝකෙ. පොල් ගෙඩියක් රුපියල් 50-60ක් වේ පොල් ගෙඩියක්. කර්ම බැඳුන් නැති තැන්වල කර්ම නෑනේ පින්වත්නි. හොඳට බලන්නකෝ මේ දැහැත්වටි. ඔයාලා කොච්චර මේ දැහැත්වටි ලස්සන වුණත් ඔයාලා දකිනවා ඔයාලගේ බැඳුන් නැත්තම් මේ දැහැත්වටි ඔයාලට ගෙනියන්න හිතෙන්නේ නෑනේ. අහන්න හිතෙන්නේ නෑ, හොයන්න හිතෙන්නේ නෑ. බැඳුනුත් හොරෙන් හරි ගෙනියන්න හිතෙනවා. ඔය මිනිස්සු හොරකම් කරන්නේ බැඳිච්ච නිසානේ. හොරකම් කරනකොට කර්ම රැස් වෙනවා. එහෙනම් ලෝකේ බැඳුනාම මේ මම මේ මෙහෙම කියන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේකේ තියෙන අනිස් සරලව පටිච්ච සම්පදාය ගැන කියන්නේ. එතකොට සිත බැඳුනාම බැඳෙන්නේ කොහෙන්ද? කොහෙන්ද බැඳෙන්නේ? සිතින්. බැඳෙන්නේ කොහෙන්ද? සිතින්. සිතින් බැඳුනාම පින්වත්නි, සිතින් බැඳුනාම ඒ බැඳීම පදනම් කරගෙන ඔන්න සිතින් බැඳිලා යනවා බැඳීම පදනම් කරගෙන එයා බැඳිනවා කැමැත්තින් බැඳිනවා මගේ කියලා බැඳිනවා මගේ වසඟේ පැවැත්විය හැක කියලා බැඳිනවා මමත් ඉන්න මගේ කියන අයත් ඉන්න මට්ටමට ලෝකේ කියවාගෙන බැඳිලා යනවා ඒ ඒ මට්ටමට බැඳුනාම භවපච්ච උපාදාන පච්චය භව එතකොට මොකද වෙන්නේ කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනවා නොබැඳිච්ච තැන් අතහැරෙනවා මේ මිසෙ අතහැරලා දාලා ඔයාලා ගෙදර යන්නේ මේ කෝපේ කොච්චර වටින එකක් වුණා තරන් යන්න ඉතින්නේ අතහැරලා දාලා යන්නේ එහෙනම් වටිනාකමම නෙමෙයි අතහැරලා දාන්න පුළුවන් නම් කර්ම රැස් වෙන්නේ අපිට අතහැරලා දාන්න පුළුවන් නම් කවදාවත් එතන කර්ම රැස් වෙන්නේ නැහැ පින්වත්නි අතහැරලා දාන්න පුළුවන් නම් කර්ම රැස් වෙන්නේ නැහැ අතහැරලා දාන්න බැරි වුණාමයි කර්ම රැස් වෙන්නේ එතකොට උපාදාන පත්‍ය භව බැඳුනාම කර්ම රැස් වෙනවා කර්ම රැස් වෙනවා මොකද වෙන්නේ භව පත්‍ය ජාති අන්න උපදින්න වෙනවා ඒ උපදින්නේ නිරේද പ്രേත ලෝකේද තිරිසන් ලෝකේද ගර්භාෂයක් ඇතුළේද බිත්තරයක් ඇතුළේද කුණු ගොඩක් ඇතුළේද ඕපපාතිකවද ඒක ඔයාලට තීරණය කරන්න පුළුවන් එකක් නේ මේ ඔයාලා රැස් කරාපු කර්මයයි ඒක තීරණය කරන්නේ ඒ ඒ උපදින විදිය අනුව ජාති පත්‍ය ජරා මරණ අන්න ජාතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ තීරණේ වෙනවා. ඔක මේකනේ පින්වත්නි අපේ ජීවිතේ කතාව. මෙහෙම බලද්දි ප්‍රශ්න නැණි. අවුල් නැහැ. මෙහෙම බලද්දි ජීවිතේ ගැටලු නැහැ. දෙම්මට ආයෙත් උඩට දැන් ඔයාලා කියන්න බලන්න. ජරා මරණ දුක තියෙනවා. අපි ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නේ මේක බඩගින්නනේ මේ ප්‍රශ්නේ. ඒව බත් කෑවම නැති වෙනවනේ. බඩගින්න ලොකු ප්‍රශ්න අපි හිතන්නේ ලොකුම ප්‍රශ්නේ බඩගින්න කියලා. ඒ නිසා මිනිස්සු විවහාර කරන්න ගත්ත මොකද්ද? අනේ හාඳුරනේ මේ ඔක්කොම කරන්නේ බඩ වියත රැකගන්නනි. ඕන මොඩ මිනිස්සු කියපු කතාව. මිනිස්සු කිව්වා බඩ ඒ කියන්නේ ලොකුම එයාලට පෙනුන ලොකුම ප්‍රශ්නේයි පටිච්චසමුපාදය. පින්වත්නි මේ ධර්මයේ තිබ්බත් ලංකාවේ මිනිස්සු පටිච්චසමුපාදය දැනන් හිටියේ නැහැ. මේ දැන් දැන් තමයි මේ නාලිකාවල පින් සිද්ධ වෙන්න ලංකාවේ බෞද්ධ නාලිකා තියෙනවනේ ඒවට පින් සිද්ධ වෙන්න තමයි දැන් දැන් මේ පටිච්චසමුපාදය ගැනීම උනන්දු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හරීම උනන්දුවක් පටිච්චසමුපාදය ගැනීම ලංකාවේ මිනිසුන්ට තියෙනවා. මේ උනන්දු හරිය වටිනා එකක් පින්වත්නි. එතකොට දැන් බලන්න මේ ජරා මරණ දුක ඉපදිච්ච නිසා ජාතිපච්ච ජරා මරණං මේමත් කියලා තේරෙන්නේ නැත්තම් මන් දන්නේ අය තේරුම් ගන්න ඈ. ඒ කියන්නේ මෙහෙම කියලත් මේ විදියට කියලත් මිනිහෙකුට පටිච්චසමුපාදේ මූලික පදනම තේරෙන්නේ නැත්තම් එයා බනහල වැඩක්ම නැහැ. තේරුමන්නේ. එතකොට ඉපදුනේ මොකක් නිසාද? දැන් මම ගොඩාක් කළා කිව්වා ඒක. ඉපදුනේ මොකක් නිසාද? මට කියන්න බලන්න. දැන් මම මෙහෙම කියලත් තේරෙන්නේ නැත්තම් වැඩක් නැහැ මේක. භව කර්ම රැස් වෙච්ච නිසා. එතකොට භව කර්ම රැස්ුනේ මොකක් නිසාද? සිත බැඳුණු නිසා. උපාදාන පත්‍ය බව දෙකයි දැන් මේ මහතුරුන්ට මේක තේරෙන්නේ නැත්නම් වැඩන්නේ ඔය මහතුරු කොච්චර හිටියත් වැඩන්නේ ඕගොල්ලෝ කියයි මං අර ඒ ගැන්නුවා මෙහි වැඩ කළා අරවා මේවා කළා මොනවා වැඩ කළත් ඔයාලා මෙච්චර කල් බුදුරජාණන් වහන්සේ කියන මූලික හැඩේවත් අඳුරගට නැහෙනි ඒ වුණාට ඉතින් දායක සභාවල සභාපති කියනවා ලේකම් කියනවා මම මෝඩ කතා ටිකක් විතරනේ අපිට තියෙන්නේ කාන්තාවන්ටත් එහෙමයි කුලඟන සමිතිය ඉන්නවා කියනවා දානි දෙනවා කියනවා වෙසක් එකට දාන්සල් දුන්නා කියනවා මේ විකාරණී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මූලික හැඩය දන්නේ නැති මිනිහෙක් ශ්‍රාවකෙක් වෙන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ මූලික හැඩය නෙමෙයි කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති මස්ස උප්පාදා ඉදං මේක දන්නේ නැති දායක සභාවක ඉන්න බෑ කෙනෙක්. අනික මේක දන්නේ නැති දායක සභාවට ගන්න හොඳ නෑ යාලුවෝ. සංඝයාට ප්‍රත්‍යෝපකාර පිණිසනේ දායක සභාව ගන්නේ සංඝයා පාලනය කරන්න නෙමෙයිනේ. සංඝයාට උපකාර පිණිසයි ගන්නේ. ඇයි පාලනය කරන්න යන්නේ මේ පටිසම්පාදය දන්නේ ඕගොල්ලෝ හොඳට බලනකොයි සමහර දායක සභාවල කුලඟන සමිතිවල ඒ අය ගිහින් නිකන් ඒ පන්සල් නිකන් පාලනය කරන්න වගේ යන්නේ එයා දන්නේ පටිසම්පාදය හොඳට දැනගන්නේ කවුරු හරි කෙනෙක් ওই දායක සභාවල ඉඳලා නිකන් එයා හරි මුදුන වෙන්න හදනවා නම් ඒ මිනිහා අනිවාර්යෙන් අවිද්‍යාව මොකද්දවත් දන්නේ නැහැ දන්නේ යා. එතකොට ඔයාලා හොඳට ඔය මේ මහත්තුරු හොඳට තේරුම් ගන්න මේක ධර්මයේ හරි වටිනවා පින්වත්නි අපිට ඔයාලගේ ජීවිතේ නැති වුණේ මෙන්න මේ ධර්මයේ විතරයි. ඔයාලට ඔයාලව ලිහා ගන්න විදිහක් පෙනුන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. අපිට පෙනුන්නේ නැහැ අපිව ලිහා ගන්න විදිහ. අපිට කිව්වේ නැහැ කවුරුත්. මේ අම්මලාට කිව්ව නෑ ඔගොල්ලන්ගේ වරදන්නේ මේක. ඔයාලට ඒක ඇහුන්නේ නෑ. ඇහිනකොට ගන්න ඇතුළට. දැන් මේ කාලේ ඇහෙනවනේ. එතකොට ජරා මරණ දුක ඇති වෙන්නේ ඉපදිච්ච නිසා, ඉපදින්නේ භව කර්ම රැස් වෙච්ච නිසා, කර්ම රැස් වෙන්නේ බැඳිච්ච නිසා. බැඳිච්ච නිසා කොහොමද හිත බැඳෙන්නේ? කැමැත්තෙන් බැඳෙනවා, එක මගේ කියලා බැඳෙනවා, දෙක මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා බැඳෙනවා, තුන මමත් ඉන්නවා මගේ කියන අයත් ඉන්නවා, ඒ නිසා මට ඕනේවත් තියෙනවා මේ ලෝකේ. ඒ නිසා මට ඕනේවා මම ඉන්න මගේ කියන අය ඉන්න නිසා මේක මට ඕන විදිහට මං කළමනාකරණය කරලා මැදිහත් වෙලා පාලනය කරන්න පුළුවන් කියලා බැඳෙනවා. සම්පූර්ණයෙන් අවුල් චින්තනයක්. මේ විදියට පින්වත්නි අපේ සිත බැඳෙන්නේ ඇයි? ඔන්න ඊළඟ ප්‍රශ්නය. තණ්හා පච්චය උපාදාන. එහෙම බැඳෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. බලන්නකො ලස්සනට ලිහෙන විදිය මේ ප්‍රශ්නය. බැඳෙන්නේ මොකක් නිසාද? තණ්හාව නිසා. බැඳෙනවා කියන එකට කියන්නේ උපාදානය. ඒතර අපි බැඳින්නේ තණ්හාව තිබ්බොත් හිතේ. හොඳට බලන්නකො තණ්හා කරන කරණේ වට විතරනේ අපි බැඳින්නේ. දැන් අපි හිතේ තණ්හාව ඇති නොවිච්ච තැනක බැඳින්නේ නැහැ. ඔයාලා දන්නවද තණ්හාවයි උපාදානයයි අතර කාලෙ කොච්චරද කියලා? තණ්හා කරලා කෙනෙක් මෙහෙමයි පින්වත්නි, මේ අද තණ්හා කරලා හෙට බැඳින්නේ නැහැ. අද තණ්හා කරලා ලබන මාසෙ බැඳින්නේ නැහැ. සමහර අය එහෙම හිතාන ඉන්නවා. අද තණ්හා කරලා ලබන අවුරුද්ද බැඳින්නේ නැහැ. තණ්හාව ඇති වෙන්නේ කොතනද? එතනමයි උපාදානිය. එතනමයි උපාදානිය. එතකොට තණ්හාවයි උපාදානයයි අතර කාලේ චිත්තක්ෂණයයි. චිත්තක්ෂණයකින් තණ්හාවයි උපාදානයයි අතර බැඳෙනවා. කොහොමද පින්නවත තණ්හාව හේතු වෙන එක විතරයි වෙන්නේ උපාදානෙට? හේතු වෙලා තණ්හාව නිරුද්ධ වෙලා යනවා උපාදානෙ. එතකොට තණ්හාවයි උපාදානයයි චිත්තක්ෂණයයි තියෙන්නේ. පින්වත්නි තණ්හා උපාදානයට හේතු වෙනවා, තණ්හාව නිරුද්ධ වෙලා යනවා උපාදානෙ උපද්දවල. මේ හිතෙන් මිදෙන එක ලේසි නෑ. එතකොට තණ්හා කරනවා අපි පින්වත්නි, තණ්හා කරනවා අපේ ජීවිතය ඇතුලේ අපි එක එක විදියට. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ධර්මී තෝරනවා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඇයි අපි අත්දකින්න ඔච්චරයිනේ? අපි තුල ඇහෙන් රූප දැක්කම රූප තණ්හාව, කනින් ශබ්ද ඇහුවම ශබ්ද තණ්හාව, නාසයෙන් ගන්ධ සුවඳ දැක්කම ගන්ධ තණ්හාව, දිවෙන් රස දැක්කම රස තණ්හාව, කයට මේ දැනෙන පහසට තණ්හා කරනවා පොට්ටබ්බ තණ්හාව, ඕවා පදනම් කරගෙන මනසින් අරමුණු කර කර තණ්හා කරනවා ධම්ම තණ්හා. මෙන්න මේ ආකාරයට අපි අපේ ජීවිතවල තණ්හාව කියලා දෙයක් නඩත්තු කරනවා පින්වත්නි. මේ ආකාරයට අපි අපේ ජීවිතවල තණ්හාව කියලා දෙයක් නඩත්තු කරනවා. එතකොට තණ්හාව නිසා අපිට මොකද්ද වෙලා තියෙන්නේ? බැඳෙන්න වෙලා. බැඳිච්ච නිසා මොකද්ද වෙලා තියෙන්නේ? කර්ම රැස් වෙලා. කර්ම රැස් වීම කර්ම රැස් වෙච්ච නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ඉපදෙන්න වෙලා. ඉපදිච්ච නිසා මොකද්ද වෙලා තියෙන්නේ? ජරා මරණ දුක. අන්න බලන්න. ජරා මරණ දුක මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුනේ මොකක් නිසාද? කර්ම රැස් වෙච්ච නිසා. කර්ම රැස්ුනේ මොකක් නිසාද? ඇයි කර්ම රැස්ුනේ? බැඳිච්ච නිසා. බැඳුනේ මොකක් නිසාද? තණ්හාව නිසා. අන්න බලන්න බලන්න පටිච්චසමුප්පාද කොච්චර ඒ කියන්නේ තේරුම් ගන්න යන ඔළුවට සාමාන්‍ය උට වඩා බොහොම ගැඹුරට යන්න ඕන පටිච්චසමුපාදේ. ඔයක තමයි මූලික කතාව. දැන් මේ මූලික කතාව තේරුම් ගන්න නැතුව අර ගැඹුරු කතා මොකක්වත් තේරුම් ගන්න අපිට පුළුවන් කමක් නෑ. ඊට පස්සේ භාගතුන් හස වදාරනවා පින්වත් මහණෙනි, යම් කෙනෙක් තණ්හා කරන්නේ මොකක් නිසාද? වේදනා පච්චය තණ්හා. වින්දනේ හටගත්තු තණ්හා කරන්නේ. තමන්ගේ හිතේ වින්දනේ හටගත්තාම මේක මූලික කතාව. ගැඹුරට යනකොට තව ටිකක් ගැඹුරට යන්න ඕනේ. මේ පටිසම්පාදේ සාරල නැහැ. හැබැයි මේක තමයි සම්මාදිට්ඨිය උපදවා ගන්න මූලික ශ්‍රාවකෙක් මූලික වශයෙන් ගොඩනගා ගන්න ඕන එක. වේදනා පච්චය තණ්හා. විඳින්න යනකොට විඳින දේවල් විඳින්න නැති ඒවට තණ්හා වෙන්නේ නැහෙනි. හොඳට බලන්නකෝ. අපට වින්දනයක් ගෙනාවේ නැත්තම් ලෝකය, අපට වින්දනයක් අරන් ආවේ නැත්තම් ලෝකය, අපි ඒ වගේ ලෝකයකට කවදාවත් තණ්හා කරන්නේ නැහැ. හොඳට බලන්න. අපිට වින්දනයක් ආවේ නැත්නම් දැන් හොඳට බලනකො අපිට ලස්සන රූප දැක්කාම ඒක ලස්සන බවට ලස්සනකම ඇතුලේ අපට උපදිනවා සැප වේදනාවක්. ලස්සනව බලන්න ආසයි. ඒ ලස්සනව බලන්න බලන්න අපිට සැප වේදනාවක් උපදිනවා. ඒ ලස්සනව බලන්න බලන්න අපි තුල සැප වේදනාවක් උපදිනකොට ඒ ලස්සනව බලන අපිට උපදින සැප වේදනාවට වේදනාව පදනම් කරගෙන ඒ ලස්සනේවට අපි ආසා කරනවා, තණ්හා කරනවා. ඒ ලස්සනේ අපි අතහැරලා දාන්න කැමති නැහැ. ඒවා ඒ අතහැරලා දාන්න කැමති නැති නිසා අපි වගේ වල් වල ගිනත් තියාගෙන පරිස්සම් කර කර ආරක්ෂා කර කර තියාගෙන ඉන්නවා. ඒවා පරිස්සම් කරන්න ආරක්ෂා කරන්න නඩත්තු කරන්න යෑම ඇතුලේ රැස් වෙන භව කර්ම නිසාම නිමේද පින්වත් නිමේ දුක හටගෙන තියෙන්නේ. පරිස්සම් කරන ආරක්ෂා කරන නඩත්තු කරන රකින්න දේවල් ලෝකේ නැත්තම් කඳුළු උපදීද? කිසිදාක නෑ පින්වත්නි. කිසිදාකවත් කඳුළු උපදින්නේ. එමනම් මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න. පින්වත්නි, මේ ජීවිතයේ ඇතුළේ හරි ලස්සන දෙයක් බුදුරජාණන්සේ වදාළේ. එතකොට දැන් බලන්න, යම් කෙනෙක් විඳින්න ගියාට පස්සේ තණ්හාව. තණ්හාව නිසා උපාදානෙ. උපාදානෙ නිසා භවය. භවය නිසා ජාතිය. ජාතිය නිසා ජරා මරණ. ජරා මරණ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. ඉපදුනේ මොකක් නිසාද? කර්ම රැස්ුණ නිසා. කර්ම රැස්ුණේ මොකක් නිසාද? බැඳුණු නිසා. බැඳුනේ මොකක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව කවුරු හරි හදලා දුන්නද මට? ආ මෙන්න පුතේ උඹ තණ්හා කරපන් කියලා දුන්නද කවුරු? නෑ, කවුරුවත් මට තණ්හාව දුන්නේ නෑ. මම විඳින්න යනකොට ලෝකේ ලස්සන ඒවා විඳින්න යනකොට මිහිරි අත්දැකීමට එකතු වෙන, ඒ කියන්නේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සත්තණ්හා උපජ්ජමානා උපජ්ජති. ඇසින් දකින රූපයේ ප්‍රියමඳුර වශයෙන් පිළිගත්ත තැනයි තණ්හා උපදින්නේ. ඒ ප්‍රියමඳුර වශයෙන් පිළිගත්ත තැනක තමයි විඳින්නේ හටගන්නේ. විඳින්න වේ යනකොට තණ්හාව. එතකොට ඒ ප්‍රියමනාප වශයෙන් ලෝකේ පිළිගත්ත තැනක තමා තුල උපදින්නා වූ යම් කිසි ආකාරයක වේදනාවක් ඇද්ද, ඒ විඳිනේයි තණ්හාව උපද්දවලා තියෙන්නේ. එතකොට ඒ නිසා තමයි බුද්ධ ශාසනය එක එක තැන්වල මේක කඩන්න පුළුවන්. ඒකනේ වේදනානුපස්සනාව වඩන්නේ. එතකොට වේදනාව නිරුද්ධ වී යන ආකාරය පේනවා. එතකොට මේ සම්පූර්ණ ගමනම වැටෙනවා. ඒ කියන්නේ එක තැනකින් මේක තව දුරටත් පටිච්චසමුප්පාද ඉස්සරහට කතා කරන්න පුළුවන්. මේක දැන් දේශනාවට වෙලාව නැහැ. නමුත් මේ ටිකත් ඇති වේදනාව ඒ එතකොට දැන් මේකට විකල්පෙ විදියට ප්‍රතිපදාව විදියට මේක තමයි මේ සසර නිර්මාණය වෙන විදිය. වේදනාව අනුපස්සනා කරනවා. වේදනානුපස්සනාවේ සතර සතිපට්ඨාන. එතකොට වේදනාව නිරුද්ධ වී යන ස්වභාවය දැනෙනවා. එතකොට වේදනාව නිරුද්ධ වී යන ස්වභාවය දැනෙනකොට මේ ක්‍රියාවලියම වැටෙන්න ගන්නවා. ඒකයි සතර සතිපට්ඨානේ නැතුව මුකුත් කරන්න බෑ කියන්නේ. ඒ නිසා ඔය පින්නතුල හොඳට මේ ධර්මයේ තේරුම් ගන්න මහ පුදුම දියුණුවක් ඇති වෙන්නේ පින්නත්. මේක සරලව කිව්වම ඔළුවට යනවා. දැන් මේ මහත්තුරු මේ කරන ධර්ම දාන මේ පිනිනුත් ලෝකේ ගොඩාක්යි මේක දැන් සරලව තේරුම් ගනිනේ. තවත් සරලව කියන්න ඕන කාරණා බොහොමයක් තියෙනවා. මේ දක්වා මේ ටික තේරුම් ගත්තත්, මේ හෝරාව කාලයක කියාපු ටික තේරුම් ගත්තත් කෙනෙකුට ජීවිත අවබෝධයට සෑහෙනවා. නිවන් මඟ වඩා ගන්නට උදව්වක් ලැබෙනවා. ඒ බඳු උපකාරාර්ථයක් පිණිස මේ දේශනාව හේතු උපකාර වේවා. අද මේ දේශනාවේ දායකත්වය අරනායක පැහැනි පැද්දර පදිංචි M.L.W. කොස්වත්ත මහත්මා බොහොම ශ්‍රද්ධාවෙන් මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ මහත්මාටත් මේ රැස්ුණා වූ මේ සියලුම පිනුතු මේ බොහොම සද්ධාවෙන් හොඳට මේ අය බණ ඇහුවා. මේ හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. කොස්වත්ත මහත්මා ඇතුළු මේ රැස්ුණා වූ ලොකු කුඩා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන බඹසර දියුණු කරගෙන ගෞතම බුදු සසුනේදීම සදාතනික මඟ ඵල පිණිස මේ පිනතුන්ට මේ කුසල් උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. 2025 අගෝස්තු මාසේ 6 දින පරලෝ සැපත් බිරිඳවන රාජ්‍ය සහකාර කළමනා කරන ඩී.අයි. කාන්ති ධර්මසිරි මහත්මියට අනුමෝදනා කරනවා. ඩී.අයි. කාන්ති ධර්මසිරි මහත්මියගේ භවගාමී ජීවිත සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සසර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. 2025 ඔක්තෝබර් මාසේ 20 දින පරලෝ සැපත් වුණු ආර්.පී. සෝමාවතී මෑණියන්ටද සිමියෝන් කොස්වත්ත පියතුමාටද, ඩීයි ජේමිස් පියතුමාටද, කේපි කරුණාවති මෑණියන්ටද, ගුණදාස කොස්වත්ත බාප්පාටද, ඩීයි ගුණසේන සහෝදරයාටද, සුසිලා ධර්මසිරි සහෝදරියටද, එම්පි සේතුමා කිරියත්තාටද, පින්චි උක්කු කිරියම්මා ඇතුළු පරම්පරාගත සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. MLW කොස්වත්ත මහත්මා ප්‍රධාන මේ රැස්සුනා උපින්නතුන්ලා නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. සියලු දෙනාගේම ජීවිත ආත්මස ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ වඩා ගන්නට මේ කුසල් බලවත් වේවායි අදිෂ්ඨාන කරනවා. එවගේම හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන දෙයයන්වල සුමන රතන ස්වාමින් වහන්සේටද මේ දේශනාමේ කුසල් නිරෝගී සුව පිණිස වේවායි මෙයත් අදිෂ්ඨානය කොට තිබෙනවා. ධර්ම ශ්‍රවණී කලා වූ හැම දිනාටම දේශකයන් වහන්සේ විච අපටත් සියලු මහා සංඝරුවනටත් දෙමව්පියන්ටත් මේ පිනතුන්ලාගේ පවුල්වල සියලු දෙනාටත් කොසත් මහත්මා ප්‍රදානේ කොසත් පවුලේ පිනතුන් සියලු දෙනාටත් මේ කුසල් ජීවිතාවබෝධයේ පිණිස වේවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචී පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
රාගක්ඛයෝ නිබ්බානං.